අපි ලේඛනාදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2007 අංක 48 ධර්ම විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 5 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 අගෝස්තු 9 දින ඇති අංක 22.92 අදීර 29 ධර්ම අතිවිශේෂ ගැසට්පත්වයේ පළ කරන ලද නියමය 2007 අංක 48 ධර්ම විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 සහ 5 වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 අගෝස්තු 10 දින ඇති අංක 22.92 ඇදීර 41 ධර්ම අතිවිශේෂ ගැසට්පත්වයේ පළ කරන ලද නියමය 2007 අංක 48 ධර්ම විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 සහ 5 වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 සැප්තැම්බර් 3 දින ඇති අංක 22.95 ඇදීර 47 ධර්ම අතිවිශේෂ ගැසට්පත්වයේ පළ කරන ලද නියමය 2007 අංක 48 ධර්ම විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 සහ 5 වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 සැප්තැම්බර් 22 දිනිති අංක 22.98 ඇදීර 51 ධර්ම අතිවිශේෂ ගැසට්පත්වයේ පළ කරන ලද නියමය 2007 අංක 48 ධර්ම විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 සහ 5 වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 ඔක්තෝබර් 13 දින ඇති අංක 2301 ඇදීර 40 ධර්ම අතිවිශේෂ ගැසට්පත්වයේ පළ කරන ලද නියමය 1979 අංක 40 ධර්ම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14.2 වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 අගෝස්තු 9 දින ඇති අංක 22.92 ඇදීර 32 ධර්ම අතිවිශේෂ ගැසට්පත්වයේ පළ කරන ලද නියෝගය රේගු ආඥා පනතේ 235 අධිකාරිය 10 ආ වගන්ති යටතේ ආනයන තීරුබදු සම්බන්ධ යෝජනා සම්මතය 2022 අගෝස්තු 9 දින ඇති අංක 22.92 ඇදීර 31 ධර්ම අතිවිශේෂ ගැසට්පත්වයේ සහ රේගු ආඥා පනතේ 235 අධිකාරිය 10 ආ වගන්ති යටතේ ආනයන තීරුබදු සම්බන්ධ යෝජනා සම්මතය 2022 ඔක්තෝබර් 6 දින ඇති අංක 2300 ඇදීර 27 ධර්ම අතිවිශේෂ ගැසට්පත්වයේ මම ඉදිරිපත් කරමි. මෙම නියමයන් නියෝග සහ යෝජනා සම්මතයන් රජයේ මුදල් පිළිබඳව කාර්ක සභාවිත යොමු කළ යුතුය යෝජනා කරමි. 2020 වර්ෂය සඳහා සේවා නීතියන්ගේ භාර අරපුණු මුදලේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ ඒකාබද්ධ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳව අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාවිත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධ්‍යාපන ඇමතුමා,
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා වූ ශ්‍රී ජාතික විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිනුම් සහ 2020 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ප්‍රවාහන හා මහාමාර්ග මාත්‍යම
කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ප්‍රවාහන මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි. කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන සල්සුම් නියාමන සහ වීහා ධාන්‍ය කාබනික ආහාර එළවලු පළතුරු මිරිස් ලුණු අර්ථාපල් වගා ප්‍රවර්ධනය බීජ නිෂ්පාදන සහ උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
සංචාරක හා ඉඩම් ඇමතුම,
ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා ඉදම් කල්මනා කරන කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉදම් හා දේපල සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ කාර්යසාධන වාර්තාව, 2021 වර්ෂය සඳහා ඉදම් හිමිකම් නිරෝල් කිරීමේ කොමසාරිස් ජෙනරාල්ගේ කාර්යසාධන වාර්තාව සහ දෙදාස් විසියක වර්ෂය සඳහා ඉඩම් ජෙනරාල් දෙපාර්ටමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
පැබිලි කර්මාන්තමෙතු.
දෙදාස් විස්ස වර්ෂය සඳහා තුරුසදි අරමුදලේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාර්ය සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
දෙසාසනමෙතු.
ගරු කතානායකතුමනි, 2020 වර්ෂයේ සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කරමි.
කාර්ය සභා වාර්තා පිළිගැන්වීම පාටලි චම්පික රණවක මැතිතුමා.
ගරු කතානායකතුමනි, 9 පාර්ලිමේන්තුවේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි හා මධ්‍යකාලීන වැඩසටහන හඳුනා ගැනීම සඳහා වූ අනුකාරක සභාව විසින් ජාතික සභාවට ඉදිරිපත් කරන ලද එහි පළවෙනි වාර්තාව මම ඉදිරිපත් කරමි. මම උපතුමාගෙන් ඉල්ලා සිටිනවා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලාට මේ පළමු වාර්තාව ලබා දෙන හැටියට. එහි අවසන් වාර්තාවක් මේ වසර අවසන් වීමට පෙර ඔබතුමා ප්‍රමුඛ ජාතික සභාවට අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරියේදී මේ කාර්ක සභාවේ නොවන ගරු මන්ත්‍රීතුමාලාටත් අපි ආරාධනා කරනවා, ඉදිරියේදී රැස්වීම් කීපයක් පැවැත්වෙනවා. එකක් නීති ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡා කිරීමට නොවැම්බර් 15 දිනේ නම් අද පස්වරු 2 කාරක සභා අංක 2 අනුකාරක සභා රැස්වීමක් පැවැත්වෙනවා. ඒ ගැන උනන්දුව දක්වන මන්ත්‍රීතුමාලට ඒ සහභාගී වෙන්න ආරාධනා කරනවා. බැංකු පද්ධති ආශ්‍රිත ගැටලු, රක්ෂණ හා ලීසින් සමාගම් මූල්‍යායතන සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම නොවැම්බර් මාස 18 දින පෙරවරු 10:30 කාරක සභා අංක 2 අනුකාරක සභා රැස්වීමක් පැවැත්වෙනවා. පුජ්ජලික බස් රථ හිමියන් ත්‍රිවිධ සංවිධානා මගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය ඇතුළු ප්‍රවාහන ශේෂ්ත්‍රයේ ගැටළු හඳුනා ගැනීම සඳහා අනුකාරක සභා රැස්වීමක් 2022 නොවැම්බර් 21 දින පෙරවරු 10:30 කාරක සභා අංක 1 පැවැත්වෙන ඒ සියල්ල සඳහා උනන්දුව දක්වන සියලුම ගරු මන්ත්‍රීතුමාලාට සහභාගී වෙන ලෙස ඉල්ලා සිටිනවා. මේ කිසිම මාධ්‍යවලට විවෘත කළා නැහැ. අදහස් ලබා ගැනීමට, යෝජනා ලබා ගැනීමට හා ප්‍රශ්න හඳුනා ගැනීම සඳහා පමණයි මේ සියල්ල සම්පින්දණය කරලා ඉදිරි කාලයේදී අවසන් වාර්තාවක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙන බොහොම
ස්තුතියි. සභානායක
ගරු කතානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කළ යුතුයි යෝජනා කර.
ආජන පෙත්සම් පිළිගැන්වීම අනුරාජ ජයරත්නතුමා.
ගරු කතානායකතුමනි, ඉංගිරිය කොටියවත්ත අංක 161 A1 දරණ ස්ථානයේ පදිංචි ගුරුගේ උපුල් චන්ද්‍රසේකර මහතාගේ ලැබුණු පෙත්සම් පිළිගන්නවා.
චාමර සම්පත් දසනායක මහත්මයා.
ගරු කතානායකතුමනි, බදුල ස්පින්වැලි බැද්දේ කුමර අංක 179 දරණ ස්ථානයේ පදිංචි දොන් ගාමිණී සුමිත් වැලිකල මහතාගේ ලැබුණු පෙත්සම් පිළිගන්නවා.
37 නායකතුමා.
ගරු කතානායකතුමනි, මාතලේ නුඟගොල්ල අංක 10 යායේ පදිංචි KG සිරිසේන මහතාගේ ලැබුණු පෙත්සම් පිළිගන්නවා.
වරුණ ලියනගේ මැතිතුමා.
ගරු කතානායකතුමනි, රත්නපුර වේවලත්ත ගංගොඩගම අංක 126 B දරණ ස්ථානයේ පදිංචි MMB මැනිකේ මහත්මියගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නවා.
පෙත්සම් මහජන පෙත්සම් කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වරප්‍රසාද ප්‍රශ්නකර ජෝන් සේනවිරත්න මැතිතුමා. වෛද්‍ය සුදර්ශනී ෆර්නාන්ඩෝ පුල්ලි මැතිනි. ප්‍රධාන කටයුතු ආරම්භයේදී 50 කට සමාන විපක්ෂ නායකතුමනි,
මම ඔබතුමාට දුරකථනයෙන් දැනුම් දුන්නා. පසුගිය සතියන්තයේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් පෝෂණය වෙන මාධ්‍ය ආයතනයක් මෙහෙමන පුවත්පතක් ඉතාමත්ම සාවද්‍ය ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තිබෙනවා. මම හිතන්නේ මේක පිළිබඳව ඔබතුමාටත් පුළුවන් පැහැදිලි කිරීමක් කරන්න. ගරු කතානායකතුමනි, මේ පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා විපක්ෂ නායකවරයාගේ කල්මැරීමෙන් ස්වාධීන කොමිෂන් සභා ප්‍රමාදයි. සිවිල් සමාජය ඇතුළු පාර්ශ්ව රැසක් දිගින් දිගටම ඉල්ලා සිටි ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කල්මැරීමේ ක්‍රියාකලාපය තුළ හේතු කොටගෙන මුළුමනින්ම ඇනහිට තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එකඟතාවෙන් පත් කරන සිවිල් සංවිධාන නියෝජිතින් පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ එකඟතාවයෙන් මෙතෙක් පළ නොවීම හේතු කොටගෙන මෙම තත්ත්වය උදා වී තිබේ. බලයේ හිමි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට සමාජිකින් පත් කිරීම උග්‍ර ගැටලුවක් වී ඇතැයි ඉහත ආරංචි මාර්ග පෙන්වා දෙනවා. ඒ වගේම මේක සඳහන් වෙනවා මම විරුද්ධ උනාලු චම්පික රණවක මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුත් ඒ කමිටුවේ නම කියලා තියෙනවත් වැරදි වේස්ට් ඇන්ඩ් මීන්ස් කියලා. ඒ පුවත්පත දන්නේ නැහැ කමිටුවේ නමවත්. ඒකට කියන්නේ වේස් ඇන්ඩ් මීන්ස්. ගරු කතානායකතුමනි මේ ඇමරිකාවේ ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක වෙන කමිටුවක්. ඉතින් මේ පුවත්පත දන්නේ නැහැ හරියට ඒ කමිටුවේ නම. මුගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුම සභාපතිත්වයේ හිමිවන වැඩසටහනකට විපක්ෂ නායකවරයාගේ ඒකනතාවය මෙතෙක් පළනු වීමද සජබ අභ්‍යන්තර ගැටලු තවදුරටත් උග්‍ර වෙමින් පවතිනවායි කියලා සඳහන් කළා තියෙනවා. ගරු කතානායකතුමනි, ඔබතුමා හොඳින් දන්නවා අපි සාකච්ඡා වාර දෙකක් පැවැත්වුවා ඔබතුමාගේ මූලිකත්වයෙන්. අවස්ථා දෙකකදී අපි බොහොම සද්භාවයෙන් මේ කටයුත්තට ඔබතුමත් එක්ක අත්වැල් බැඳගෙන කටයුතු කරා. ඔබතුමා ගරු අග්‍රාමාත්‍යතුමා, විපක්ෂ නායකවරයා හැටියට මම, ඒ වගේම නිමල් ශ්‍රීපාල සිල්ව මැතිතුමා, මේ අත්ත වශයෙන්ම මම ඔබතුමාට මතක් කරන්න කැමතියි මේ ව්‍යවස්ථාදායක සභාව ස්ථාපනය වුණේ 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජන බලවේගයේ සහයෝගය ලබා දුන්නු නිසා. ඒ අපේ සහයෝගය නැත්තම් තුනින් දෙක ලැබෙන්නෙත් නැහැ, මේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය වෙන්නෙත් නැහැ. ඉතින් මම ඔබතුමාගෙනුත් ඉල්ලීමක් කරනවා, කරුණාකරලා ඔබතුමාටත් පුළුවන් සභාවට පැහැදිලි කිරීමක් කරන්න. මම කල්මැරුවද එහෙම නැත්නම් මේ වැඩසටහන කඩාකප්පල් කරන්නට කටයුතු කරාද කියන එක ඔබතුමාම ඒ ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකෙක් හැටියට ඔබතුමාට ඒ කරුණ පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම ගරු කතානායකතුමනි, අපි ව්‍යවස්ථාදායක සභාවට අද දිනේ තීන්දුව කරලා තියෙනවා කබීර් හෂීම් මැතිතුමා අපි නියෝජනය කරන පාර්ශ්වයේ මන්ත්‍රීවරයා හැටියට නම් කරන්න. ඒකටත් ඔබතුමා කල් දුන්නා මේ සතිය ඇතුළත ඒ කාර්යය කරන්න. ඒ නිසා කිසිම කල්මැරීමක් අපි ක්‍රියාත්මක කරලා නැහැ. විශේෂයෙන්ම මම අහන්න කැමතියි මේ බොරු ප්‍රවෘත්ති මවාපාන්නේ මේ රජයේ උමනාක් තියෙනවා මේ මැතිවරණයක් ලබා දෙන්න හදන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වහින් කරන්න පුංචිහෙව මහත්මයව, ඒ වගේම මේ රටේ පොදු ජන අරගලයක සිටින ජනතාව වෙනුවෙන් පෙනී සිටින හියුමන් රයිට්ස් කමිෂන් එකේ මානව හිමිකම් කොමිසමේ සභාපතිතුමිය මාරසිංහ මැතිනිය ඉවත් කරන්න මේ ඒ අරමුණ ඇතිවද මේ වගේ බොරු ප්‍රචාර නිර්මාණය කරන්න කියන එක මම අහන්න කැමතියි. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ බොරු සාවද්‍ය පච ප්‍රවෘත්තියට සම්බන්ධ ඒ කණ්ඩායම් වරප්‍රසාද කමිටුවට ගෙන්නලා මේක ගැන තවදුරටත් විභාග කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. අපි ස්වාධීන මාධ්‍යවලට අපි පක්ෂයි, නිදහස් මාධ්‍යවලට අපි පක්ෂයි. නමුත් මේ වගේ ආණ්ඩු වෙනුවෙන් කඩ යන ටොම්පච ක්‍රියාත්මක කරන පච මාධ්‍යවලට අපි තරයේම විරුද්ධයි කියන එක මම මේ අස්සා ප්‍රකාශ කරනවා. ඔබතුමාගෙනුත් මම අහන්න කැමතියි, මම ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකෙක් හැටියට කල් මරලා තියනවාද මේ වැඩසටහනට බාධා දමලා තියනවාද කියන එක ඔබතුමා පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලීමක්
කරනවා. ඔව් සබ්
ආංශික කාර්ක සභා සහ නිකුත් කාර්ක සභා සම්බන්ධයෙන් පිටට 11:30ට ස්ථාවර නියෝග කමිටුව රැස් වෙනවා. ඉන්පස්සේ ඒ කමිටුවෙන් පස්සේ සභාවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු කරන තුරු ප්‍රමාදයක් ඇති වෙන්නේ නැහැ. නෑ ඔනේ නෑ මං ඒක එතුමා උත්තර දෙයි. ඒක මට අදාළ නෑ.
නෑ ඒ හැම රැස්වීමකටම ඔබතුමා සහභාගී වුණා, මමත් සහභාගී වුණා. ඒකෙදී ඔබතුමාගෙන් කිසිම බාධාවක් සිද්ධ වුණේ නෑ. අපි විවිධ හේතුන් නිසා මේ සතියට කල් දාන්න අපිට සිද්ධ වුණා. අවසාන තීරණය ගන්න එච්චරයි. එහෙම බාධාවක් වුණේ නෑ.
කතානායකතුමනි පොඩ පැහැදිලි කරන්න මේක මොකද රටට යන්නේ වැරදි පණිවිඩයක්. ඒ ව්‍යවස්ථාදායක සභාවේ සෙසු සමාජිකින් පත්කිරීම සහ සිවිල් සමාජ නියෝජිතින් පත්කිරීම සඳහා එදා ක්‍රමවේදයක් සාකච්ඡා වුණා. අපි සති දෙකක් කල් දීලා ඇඩ්වර්ටයිස් කළා, දැන්වීමක් දාලා ඒ අයව අග්‍රාමාත්‍යවරයෙක්ගේත් විපක්ෂ නායකවරයෙක්ගේත් එකඟතාවය මත ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ක්‍රමවේදයකුත් සකස් කරා. ඉතින් අපි ඒක ක්‍රියාත්මක කරේ පිළිවෙලට වැඩේ කරන්න. ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා බොහොම රටට පැහැදිලිව කියන්න විපක්ෂ නායකවරයා මේ කාර්යවලට බාධා කරාද නැද්ද කියන කාරණා.
නෑ ඔබතුමා බාධා කරේ නෑ. විපක්ෂ නායක කිසි බාධාවක් වුණේ නෑ. එදා ගත්ත තීරණ අනුව දැන් ඒක අපි පුවත්පත්වල දැන්වීම පළ කළා. ඒ නියමිත කාල සීමාව තුළ ඒ කටයුතු අවසන් කරනවා.
ගරු කතානායකතුමනි, විසර්ජන සංශෝධන 2021 අංක 30 විසර්ජන පනත සංශෝධනය සඳහා වූ කෙටුම් පතක් ඉදිරිපත්
විසර්ජන සංශෝධන 2021 අංක 30 විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවැනි වර කීම කවදාද? ස්තුතියි. ප්‍රධාන කටයුතු අදින්න විසර්ජන පනත් කෙටුම් පතේ දෙවැනි වර කීම වාදය ආරම්භ කිරීම. ડોક્ટર હર્ષડ સિલ્વામે
મોહિસુતી ગરુ કથાનાયકતુમને આજ જનાધિપતિ મુદલ્લામતી રણિલ વિક્રમસિંહ મૈતુમા ઈએ ઇદ્રિપત કરપુ આયવય યોજના સંબંધેન વિપક્ષે વેનુવેન મે વિવાદે આરંભ કરીમટ અવસ્થાવ લબા દીમ સંબંધે મમ ઇસ્સલામ ઉતુમાડ સ્તુતિવંત વેનો ગરુ કથાનાયકતુમને ඊයේ ජනාධිපතිවරයා කියනවා ගාමිණී වියන්ගොඩ කිව්වයි කියලා දූෂණයෙන් නාස්තියෙන්තර රටක් බිහි කරනවා කියන්නේ ප්‍රවාදයක් කියලා. මමත් ඔහුගේ තීරු ලිපිය කියෙව්වා. මටත් ඒවලා තිබුණා. ඔහු කියන්නේ කතානායකතුමා සංකීර්ණ කතාවක්. ඔහු අහන්නේ රාජපක්ෂලා පරාජ කරයින් පස්සේ අපේ රට ගොඩගන්නේ කොහොමද කියලා. ඒක කරන්න පුළුවන් කාටද මොන දේශපාලන මතවාදයට කියන ගැඹුරු කතාව තමයි ඔහු අහන්නේ. වියන්ගොඩ අහන්නේ අපේ මිනිස්සුන්ගේ අපේක්ෂාව ගැන. සමාවෙන්න වියන්ගොඩ අහන්නේ අපේ මිනිස්සුන්ගේ අපේක්ෂාව ගැන. ඔහු කියන අපේක්ෂාව කියන්නේ සිහිනය සහ යථාර්ථයේ මිශ්‍රණයක් කියලා. හැම ලොකු අපේක්ෂාවටම සිහිනේ කොටසක් තියෙනවා. ඒක අපේක්ෂිත ආශාව කියලා ඔහු හඳුන්වනවා. ඔහු කියනවා අපේ රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගන්නේ නැතුව හුදෙක් ආශාවේ පමණක් එළඹ හිටියොත් සිහිනේ අවකාශය හැකිලෙනවා කියලා. වියන්ගොඩ අපේ රටේ පවතින තත්ත්වේ විග්‍රහ කරනවා. මේ පවතින තත්ත්වය කියන්නේ මොකද්ද කියලා ඔහු කියනවා. ජාතිවාදය ගැන අපේ රටේ තියෙන ආගම්වාදය ගැන කියනවා. නූතන ලෝකය සමග නොපෑහෙන වාමාංශය කියන නටබුන්වාදය ගැන ඔහු දීර්ඝ සාකච්ඡාවක් කරනවා. ස්වෛරත්වය කියන හිනාව ගැන ඔහු කතා කරනවා. ඔහු කියනවා උදාහරණයක් හැටියට ගරු කතානායකතුමනි, ලංකාව ස්වෛරී රාජ්‍යයක් නිසා IMF එකට යෑම නොහොඹිනා ක්‍රියාවක් බවට මේ ඔහුගේ වචනෙන් රට හොම්බෙන් යනකම් ජනාධිපතිවරයා සමග අදින කණ්ඩායම, ඔහු එක් කියන්නේ මම කියන්නේ, ජනාධිපතිවරයා සමග අදින කණ්ඩායම පොහොට්ටුවේ කණ්ඩායම කිව්වයි කියලා අපි ඒක කවුරුත් හොඳටම දන්නවා. එතකොට වියන්ගොඩ කියනවා වර්තමාන ලංකාව ගොඩදැමීමේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ සංකීර්ණ හා දුෂ්කර පරාසයක කියලා අපි පිළිගන්න. ඔහු කියනවා රනිල්ට හෝ වෙන කිසි කෙනෙක්ට මේ ප්‍රශ්නෙට උත්තරයක් නැහැයි කිය. මොකද සමාජය විසින් මේ පවතින තත්ත්වයේ තුල ඒ හාස්කම ඔහු කියන විදියට කරන්න ඉඩ අවහිර වෙනවා කියලා. ඒ නිසා ඔහු කියනවා අපිට කරන්න තියෙන එකම දේ අපේ සිහිනය කප්පාදු කරගන්න එක පමණයි කියලා. දැන් කතානායකතුමනි, ඊයේ ජනාධිපතිවරයා කියනවා එහෙම නෙවෙයි, අර කියපු දුෂ්කර සහ සංකීර්ණ අර්බුදයෙන් ගොඩ එන්න ඔහු කියන විදියට ආර්ථිකය පුබුදන බලවේගයක් නිර්මාණය කරමුයි කියලා. ඒ සඳහා මේ අයවැය උත්සාහ කරන්නේ ඒ බලවේගය නිර්මාණය කරන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ නව පදනම සකස් කරන්න කියලා තමයි ඔහු පටන් ගත්තේ. දැන් මොකක් ගැනද ඔහු කියන්නේ? සමාජ ආරක්ෂණය තියෙන විවෘත ආර්ථික ක්‍රමයක් ගැන කතා කරනවා. ඔහු සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ගැන කතා කරනවා. දැන් අපි දන්නවා මෙවැනි ආර්ථිකයක කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි විවෘත ආර්ථිකය, අනිත් එක තමයි සමාජ ආරක්ෂණය. විවෘත ආර්ථිකය ගැන එතුමා බොහෝ දේ කතා කරා. ඔහු කතා කරා බොහෝ ලිහිල් කිරීම ගැන, රාජ්‍යංශයේ කප්පාදුව ගැන, පුද්ගලීකරණය ගැන, නියාමනය ඉවත් කිරීම ගැන, ආනයන සෙස් ඉවත් කිරීම සම්බන්ධයෙන්, කැසිනෝ බදු ලබා දීම සම්බන්ධයෙන්, ත්‍රිලෝක මොකද්ද පත්තර මේ හඳුන්වා දීම සම්බන්ධයෙන්, කැසිනෝ බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන්, ආයනානික ව්‍යුහ වෙනස්කී ආයතන ව්‍යුහ ව්‍යාස් කිරීම සම්බන්ධයෙන්, බදු කළමනාකරණය සම්බන්ධ මේ ලිහිල් කිරීම ගැන කතා කරා. නමුත් සමාජ ආරක්ෂණය ගැන ඔහු මොනවාද කතා කරේ? වචනයට පමණක් තමයි ගරු කතානායකතුමා ඔහුගේ මේ කොටස් දෙකේ ආර්ථික මොඩලය ගැන ඔහු කතා කරේ. වචනයට පමණක් සීමා වුණා සමාජ ආරක්ෂණය ගැන. සමාජ සාධාරණය ගැන කතා කරේ නැහැ. යුක්තිය ගැන කතා කරේ නැහැ. ඒකයි මම වියන්ගොඩගේ කතාවෙන් පටන් ගත්තේ. ඔහු ගාමිණී වියන්ගොඩව පාවිච්චි කරා කියලා මම කියන්නේ. දූෂණය වංචාව නාස්තිය පිටු දකින්න කොහොමද කියලා එක වචනයක්වත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති මුදල් ඇමතිවරයා ඊයේ මුළු අයවැයම කතා කරේ නැහැ. ඒකෙන් මොකද්ද කියන්නේ? සමාජ ආරක්ෂණය ගැන ඔහුගේ අවධානය ඔහු යොමු කරේ නැහැ. සාධාරණ යුක්තිය ගැන ඔහු අවධානය යොමු කරේ නැහැ. හැබැයි ජනාධිපති තුමා දූෂණේ නාස්තියෙන් තොර රටක් බිහි කරනවා කියන්නේ ප්‍රවාදයක්, බොරුවක්, හීනයක් නෙමෙයි කියලා අපි ඍජුවම මෙතන ඔබතුමාට මතක් කරන්න කැමති. ඔහු දිගින් දිගටම කතා කරපු තරුණ සමාජය මේ දැඩිව පිළිගන්නවා. ඒ සිහිනයක් නෙමෙයි, යථාර්ථයක් විය යුතු බව වුන් කියනවා. අරගල හරහා කතානායකතුමනි මොකද්ද කියවුනේ? අපේ රට, අපේ සම්පත්, ඔව් මම පිළිගන්නවා. ජනාධිපතිතුමා කිව්වා හරි, සම්පත් කියන්නේ බිල්ඩින් නෙමෙයි, සම්පත කියන්නේ අපේ තරුණ ප්‍රජාවේ අනාගතය. හරි, ඒ අනාගතය, ඒ අපේ සම්පත් හොරා කාපු විනාශ කරපු අය පන්නන්න කියලා තමයි එදා අරගලේ දහස් සංඛ්‍යාත, දසලක්ෂ සංඛ්‍යාත තරුණ පරපුර රටට කිව්වේ. ඔවුන්ට දඬුවම් දෙන්න කියලා ඔවුන් ඉල්ලා හිටියේ. ජනාධිපතිතුමා අයියේ ඉහලින් කතා කරනවා ලීක්වා නියු ගැන. ඒ අගමැතිවරයා කරා වාගේ කරන්න ඕනේ කියලා. නමුත් ලීක්වා නියු කියන අගමැතිවරයා සිංගප්පූරුවේ දූෂණයට තිත තියලා තමයි ඔහුගේ අලුත් වැඩපිළිවෙල පටන් ගත්තේ. ඔහු කිව්වේ නෑ දූෂණය නැති කරනවා කියන්නේ ප්‍රවාදයක් කියලා. අද කතානායකතුමා ලංකාවේ ඉකනොමික් ක්‍රයිම්ස් ගැන ලෝකෙම කතා කරනවා. ආර්ථික අපරාධකාරයෝ ලංකාවේ ඉන්නවයි කියලා කියනවා. නමුත් මේ යන විදියට ගියොත් එහෙම ඒ සියලු දේ අමතක කරන්න වෙනවා. මේ අලුත් වැඩපිළිවෙල හරහා රට නිර්මාණය කරන්න කනගාටුව කියන ජනාධිපතිතුමනි, ප්‍රශ්නේ වලිගෙන් අල්ලගත්තේ අපි නෙමෙයි, ඔබතුමා. ඔබතුමාගෙන් තමයි රටේ මිනිස්සු පරිස්සම් වෙන්න ඕනේ, අපෙන් නෙමෙයි. මේ දුෂ්කර සංකීර්ණ ප්‍රශ්නෙන් එළියට එන්න හැකියාවක් තියෙනවා දූෂණය ආරක්ෂා කරන ගමන් කියලා ඔබ කියනකොට. ඒකයි ගැටලුව. දූෂිතයන් නාස්තිකාරයන් වටකරගෙන රටේ ආර්ථිකය ගොඩගන්න නව පදනමක් සකස් කරන්න ඔබට කිසිසේත්ම හැකියාවක් නැහැ ගරු ජනාධිපතිතුමා. අත වශයෙන්ම අයවැය මේ ප්‍රබන්ධය, මොකද එහෙම කියන්නේ, විශ්ලේෂණයක් නැති ප්‍රතිපත්ති මාලාවක් විතරයි මෙතන තියෙන්නේ. ඒක දිහා බැලුවම මට පේන්නේ ජීවත් වෙන්න බැරුව අරකල කරන, ඉදිරියේදී පාරට බහින්න මහජනතාව මර්ධනය කරන්න තමයි වැඩි අවධානයක් මේ අයවැය හරහා යොමු කරලා තියෙන්නේ කියලා. මොකද බැලුවොත් යුද හමුදාවට, හරි, ඊළඟට පොලිසියට, විශේෂ කාර්ය බල මණ්ඩලයට, විශේෂ කාර්ය බලකායට, මේ කට්ටියට වියදම් කරන ප්‍රමාණය සෑහෙන වැඩි කරලා තියෙනවා ගරු කතානායකතුමනි. මේ දැවැන්ත ආර්ථික ව්‍යසනයක් තුළ ඇත්ත වශයෙන්ම ආණ්ඩුවට කරන්න තිබුණේ මොකද්ද? තමන්ගේ අනවශ්‍ය නාස්තිකාර වියදම් කපලා ජනතාවට ආදර්ශයක් දෙන්න තිබුණේ නේද මුලින්ම ගරු කතානායකතුමනි? එතකොට තමයි ජනතාවටත් හිතෙන්නේ නායකයා නායකයෝ සූදානම් කැප කරන්න අපිත් කැප වෙන්න ඕනේ කියලා. නමුත් ඒකද කතානායකතුමා වෙලා තියෙන්නේ? ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. අපි දන්නවා තවත් ඇමති පෝලිමක් ඉදිරියේ දිවුරුම් දෙන්න නියමිතයි කියලා. ඔවුන්ව නඩත්තු කරන්න විශාල වියදමක් ආණ්ඩුවට කරන්න සිද්ධ වෙනවා. මන් දන්නේ දැන් කීයද කියලා. මං හිතන්නේ දැනටම ඇමතිලා 60ක් විතර ඉන්නවා. තවත් 10ක් දැම්මොත් ඇමතිලා 70ක් වෙනවා මේ බංකොලොත් වෙච්ච රටේ. එතකොට ජනාධිපතිතුමා ඇතුළු මේ දැවැන්ත ඇමති මණ්ඩලයට වියදම නොයෙකුත් දේවල් වලට, වාහන වලට, කාර්ය මණ්ඩලයට, උපදේශකයන්ට ඉහළ දාන්න සිද්ධ වෙනවා. එහෙම නෙමෙයිද ගරු කතානායකතුමනි? නමුත් සමස්ත ජනතාවට අඩු ආදායම් ලබන මෑත කාලයේදී දරිද්‍රතාවයට වැටුණු විශාල පිරිසට ඔවුන්ට මොකද මේ අයවැයෙන් කරේ? ජනාධිපතිතුමා කියන සමාජ සාධාරණත්වය, සමාජ ආරක්ෂණය කොහොමද ඔවුන්ට බලපාන්නේ මේ අයවැයෙන්? ඔවුන්ට ලබා දෙන උදව් උපකාර වැඩි කරාද අඩු කරාද? ඊට කලින් යමක් පැහැදිලි කරන්න කැමති ගරු කතානායකතුමනි. ගෝඨාභය රාජපක්ෂ අපේ හිටපු පැනලගේ ජනාධිපතිවරයා කිව්වා ඔහු තමයි කියලා හොඳටම කරේ. ඇත්ත. 2019 අපේ රටේ හිටියේ දුප්පත් කට්ටිය, දරිද්‍රතාවයෙන් පෙළෙන කට්ටිය 11.3%. ඒක 121 වෙනකොට 13%. අද වෙනකොට ලෝක බැංකුව මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා සියලුම මන්ත්‍රීවරුන්ට කරපු වර්ක්ෂොප් එකේ අපිට පැහැදිලි කරලා දීපු ආකාරයට 126ට වැඩි වෙලා තියෙනවා. පේරදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතුකෝරල සහ ඔහුගේ කණ්ඩායම පෙන්වලා දෙන විදිහට 140ට වැඩි වෙලා තියෙනවා අපේ රටේ දරිද්‍රතාවය. ඒ කියන්නේ 128 ඉඳලා 1,57,000කට දෙගුණ වෙලා තියෙනවා. එහෙම නැත්නම් 128 ඉඳලා 196,000කට තුන්ගුණයකින් වැඩි වෙලා තියෙනවා මේ රටේ දරිද්‍රතාවය. එහෙමනම් මම විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ ධනාධිපතිවරයා තමයි මේ ලෝකේ හොඳටම කරලා තියෙන්නේ. වැඩිපුරම දරිද්‍රතාවය ඇති කරලා තියෙන්නේ ලෝක ඉතිහාසයේ මෑත කාලීනව මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කියලා. හරි, දැන් නැවත ප්‍රශ්නෙට එමු. මේ අයට වියදම වැඩි කරාද අඩු කරාද? 2022 සමාජ සුභ සාධනයට ගරු කතානායකතුමනි බිලියන 353ක් වෙන් කරා. 2023 එය බිලියන 268ට රුපියල් බිලියන 85කින් අඩු කරලා තියෙනවා. නමුත් ඊයේ නැවත බිලියන 43ක් එකතු කරා. එතකොට ඒක රුපියල් බිලියන 311ට වැඩි වුණා. මොනවද ඒ කරේ? සමෘද්ධියට ඩොලර් රුපියල් බිලියන 20ක් සහ ආර්ථික දුෂ්කරතා නිසා පීඩාවට පත් වෙලා තියෙන සමාජයට රුපියල් බිලියන 19ක් කියලා. එතකොට සමෘද්ධියට ජනවාරි ඉඳලා අප්‍රේල් වෙනකන් තව රුපියල් 3000ක් දෙනවයි කියලා තියෙනවා. එච්චර ඊට වඩා නැහැ. අර දුෂ්කරතාවයට පත්වෙච්ච ජනතාවට රුපියල් 5000ක් දෙනවා කියලා තියෙනවා. ජනවාරි ඉඳලා අප්‍රේල් වෙනකන් ඊට වඩා නැහැ. ඔච්චරයි. හැබැයි ඒ එහෙම කරලා සමාජ සුභ සාධනයට කරන වියදම රුපියල් බිලියන 40කින් විතර අඩු කරලා තියෙනවා. නමුත් හිතන්න ගරු කතානායකතුමනි, අද වෙනකොට උද්ධමනයේ යන්තම් අඩු වෙලා තියෙනවා. නමුත් 174යි. ඒ කියන්නේ තාම 174ක වේගයෙන් උද්ධමනයේ ඉහළ යනවා. සමහරු හිතනවා මේ උද්ධමනයේ අඩු වෙනවා කියන්නේ බඩු මිල අඩු වෙනවා කියලා. එහෙම නෙමෙයි. ගිය මාසේ වැඩි තිබිච්ච උද්ධමනයටත් වඩා තවත් මේ උද්ධමනය වැඩි වෙලා තියෙන්නේ. හැබැයි වැඩි වෙන වේගය යන්තම් අඩු වෙලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එනකොට 2019 නොවැම්බර් මාසේ උද්ධමනයේ 105ට අඩුයි. එතකොට මේ කට්ටිය මොකද කිව්වේ? ජීවත් වෙන්න බෑ, ජීවන මිල ඉතා ඉහළයි, බඩුමිල දරා ගන්න බෑ කියලා කිව්වා 105ට උද්දමනේ තියෙනකොට. අද ආහාර උද්දමනේ 95ට ගියා. දැන් කියනවා දැන් ජීවත් වෙන්න පුළුවන්, දැන් ස්ටැබිලයිස් වෙලා කියලා රට මොන විහිළුවක්ද මේ කතා කරන්නේ. අද ජන කතානායකතුමනි 196කට දිනකට කිලෝ කැලරි 2030ක් ලෙව කන්න හැකියාවක් නැහැ. 196ක් මම මේ ඉදිරිපත් කරපු දත්ත වලට සාපේක්ෂව රටේ මිනිස්සු අන්ත අසරණ වෙච්ච භාවයට වැටිලා. හැබැයි සමාජ ආරක්ෂම වියදම උද්දමණයට සාපේක්ෂව එක්ක දෙගුණයක් වෙන්න ඕනේ, එහෙම නැත්නම් තුන්ගුණයක් වෙන්න ඕනේ. අඩු වෙන්න බෑ කතානායකතුමා. එහෙමනම් මේ කරලා තියෙන්නේ මොකද්ද? විජ්ජාවක්, බොරුවක්, මුලාවක්. හරි, අපිට කියලා තියෙන දේ නෙමෙයි. මහ ලොකුවට අපිට කිව්වේ සමාජ ආරක්ෂණයේ තියෙන විවෘතාර්ථිකයක් කියලා. මම කියනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමනි, ඒක ඇත්ත නෙමෙයි ඔබතුමා කිව්වේ. මම පිළිගන්නවා, හැබැයි මේක යම් යම් හොඳ දේවල් තියෙන බව. පාසල් පෝෂණ ආහාර වැඩසටහනට, ත්‍රිපෝෂවලට, ගර්භණී මව්වරුන්ට යම් වැඩිවීමක් තියෙනවා. නමුත් කතානායකතුමා, මේ රටේ සියලුම දෙනා දන්නවා වැඩිපුරම ඒකට සටන් කරේ කවුද කියලා මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ තේරියෙත්. ඒ කවුරුත් නෙවෙයි, අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා කියන එක කරුණාකරලා හිතේ තියාගන්න කියලා මම මතක් කරන්න කැමතියි. ඔහුගේ ඒ මෙතන දවස් දෙකක අපි විවාදයක් තිබ්බා. රජය කිව්ව නෑ මන්ද පෝෂණේ නෑ කියලා. මහා ලොකුවට තර්ක කරා. හැබැයි දැන් පිළිගන්නවා ඒ මන්ද පෝෂණය තියෙනවා. ඒ නිසා විපක්ෂය විසින් ධනාත්මකව පෙන්වලා දීපු කාරණාවක් නිසා පමණයි මේ ආකාරයට යම් කිසි හෝ වැඩිවීමක් වෙලා තියෙන්නේ කියන එක මම නැවතත් අවධාරණය කරනවා. හැබැයි සමස්තයක් වශයෙන් සතුටු තමයි. හොඳයි, ඇත්ත කතා කරානේ. හරි, ඔබතුමාලා නෑ කිව්වට ඇත්ත කියන එක පිළිගත්තක පිළිබඳව අපි සතුටට පත් වෙනවා. එහෙම තමයි දේශපාලනය කරන්න. සීග්‍රයෙන් ඉහළ යන ජීවන වියදමට හැබැයි සමස්යක් හැටියට ඔබතුමා පිළිගන්න ඕනේ. අත හිත දීමත් සිද්ධ වෙන්නේ නෑ. ජීවත් වෙන්නේ කොහොමද කියලා දස අතේ කල්පනා කරන රජයේ සේවකයන්ගේ පඩියට මොකද වෙන්නේ කතානායකතුමා? හැමෝම මගෙන් අහනවා ලිෆ්ට් එකේ එනකොට මේ පාර්ලිමේන්තුවේ රජයේ සේවකයොත් අහනවා, පාරේ යනකොට අහනවා, හැම රජයේ සේවකයම අහනවා, මේ විශ්‍රාමික අහනවා. හරි, කල්පනා කරන්න රජයේ සේවකයන්ගේ පඩි 2002 පඩි බිල රුපියල් බිලියන 420යි, ඕටි බිල රුපියල් බිලියන 320යි. එතකොට ඔක්කොම රුපියල් බිලියන 740යි. 2023 ඒ කියන්නේ මේ ආණ්ඩුව පිළිගන්නවා රට අන්තිමටම අගාධයටම වැටිලා මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ, රජයේ සේවකයාට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තියෙන වෙලාවේ පඩි බිල 420 ඉඳලා 382කට කපනවා කරු කතානායකතුමනි. ඕටි බිල ඒ ගානටම 320ක තියන් ඉන්නවා. රුපියල් 740ක් වියදම් කරපු පඩිහා ඕටි 2023 වියදම් කරන්නේ 702යි. හැබැයි පොල් ගෙඩිය මිල, පාන් ගෙඩිය මිල, ඊළඟට පරිපු එකේ මිල එදා ගන්නට කිසිසේත්ම අද ගන්න බෑ, හෙට ගන්නත් වෙන්නේ නෑ. මොකද රජයම උපකල්පනය කරන ආකාරයට අවම වශයෙන් එන අවුරුද්දේ අඩුම ගානේ අවම වශයෙන් 130ක් අත උද්දමනය තියෙනවා. එතකොට දීවන විර ඩබල් වෙලා තියෙනකොට පඩි එහෙමනම්, හරි එහෙමනම් අර මේ පඩි මූර්ත ලෙස, හරි පඩිය අඩු වෙනවා, ඒ ලැබෙන විසඳුම අඩු වෙනවා. නමුත් කතානායකතුමනි, මෙහෙම අඩු කරන ගමන් ප්‍රාග්ධන වියදම් ගැන කල්පනා කරන්න ප්‍රමුඛතාවය කොතනටද දෙන්න ඕනේ කියලා. පාරවල් හදන්න ඔබතුමා විශ්වාස කරන්නේ කොච්චර දාලා තියෙනවද? රුපියල් බිලියන 256ක් දාලා තියෙනවා රුපියල් බිලියන පාරවල් හදන්න. හරි, අපි දන්නවා පාරවල් වල එස්ටිමේට් ගැන. අපි අහලා තියෙනවා, බ්‍රයිබරි එකේ කතා කරලා තියෙනවා, නොයෙකුත් එලිදරව් වෙලා තියෙනවා කොයි ආකාරයටද දූෂිත ලෙස පාරවල් වල එස්ටිමේට් වැඩි කරන්න කියලා. හරි, මේ 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 බංකොලොත් වෙලා තියෙන රටේ අර හදපු ඩිෆෙන්ස් හෙඩ්කෝටර් එක වැඩි දියුණු කරන්නත් මේ අවුරුද්දට එන අවුරුද්දට බිලියන 7ක් වෙන් කරලා තියෙනවා. දේශපාලනඥයන්ගේ අදූරදර්ශී අමනෝඤ්ඤ අහංකාර තීරණ නිසා මං කලින් කිව්වා වගේ 196ක් ජනතාව මහපාරට වැටිලා ඉන්නවා. හරි, ඔවුන්ගෙන් යම් ප්‍රමාණයක් තුනෙන් එකකට විතර අර මං කලින් කියපු මාසෙකට රුපියල් 5000 මාස 4කට ගෙවනවා. නමුත් මහා පාරවල් හදන්න රුපියල් බිලියන 256ක් වෙන් කරනවා. අර කලින් එකට වෙන් කරන්නේ රුපියල් බිලියන 19යි. ඒ කියන්නේ එන මාස 4ට මේ අමාරුවේ වැචිච්ච මිනිස්සුන් ජීවත් කරන්න ආණ්ඩුව කියනවා ඕ රුපියල් 5000 ගන්න රුපියල් බිලියන 19ක් වෙන් කරනවා. හැබැයි පාරවල් හදන්න ඒවා මේවා කරන්න රුපියල් 256ක් වියදම් කරනවා. කෝ සමාජ සාධාරණේ කතානායකතුමනි, කෝ සමාජ සාධාරණේ වචනෙන් කිව්වට වැඩක් නැහැ. මේක පොතේ ඇත්ත වශයෙන්ම මුදල් වෙන් කළ නැත්තම්. ඒ නිසා කරු කතානායකතුමනි, මේ මේ අතාර්ථික දූෂිත වියදම් කරන්න කොහෙන්ද සල්ලි හොයාගන්නේ කියන එක අපි ඊළඟට බලන්න වෙනවා. බලමු ඉලක්කම් යථාර්ථවාදීද කියලා. 2022 ආදායම බිලියන 280යි. නමුත් කතානායකතුමනි, අපේක්ෂාව මොකද්ද 2023ට? ආදායම බිලියන 3400යි. බිලියන 1320කින්, එහෙම නැත්නම් කෝටි 132000කින්, එහෙම නැත්නම් ට්‍රිලියන 1.3කින්, එහෙම නැත්නම් 164කින් ආදායම වැඩි කර ගන්න හදනවා. ඒ ආදායම වැඩි කර ගන්න හදනේ 190 ගානක් තියෙන මේකේ බදු. වැඩිපුරම වැඩි වෙන්නේ මොන බද්දද? අපිට උත්සාහ කරා කියන්න හදන්න සමාජ සාධාරණත්වයේ යටතේ වක්‍ර බදු අඩු කරනවා, ඍජු බදු වැඩි කරනවා කියලා. මේක තියෙන්නේ මොකද්ද? වැඩිපුරම වැඩි වෙන්නේ වැට් එක. වැඩිපුරම වැඩි වෙන්නේ වැට් එක 170කින්, ආදායම් බදු 63කින්, සුරා බදු 26කින්, විදේශ වෙළඳාම මත බදු 20කින්. අපි දන්නවා උද්ධමනය නිසා කොහොමත් මේ ලැබෙන ප්‍රමාණය වැඩි වෙනවා. අපි කියනවා කියලා නොමිනල් ඉන්කම් එක වැඩි වෙනවා. උද්ධමනය නිසා කොහොමත් වැඩි වෙනවා. ඒක අපි හිතමු 127ක් 28ක් වාගේ ප්‍රමාණයක් ගන්නවා. නාමික ආදායම අපි පොඩි විශ්ලේෂණයක් කරා කතානායකතුමනි. අපි බැලුවා මේ ලාභාංශ මත බදු 127කින් වැඩි වෙන්න වැඩි වෙයි කියලා ඔවුන් කියනවා. හරි. හැබැයි අත වශයෙන්ම ගිය අවුරුදු 6ටම සාමාන්‍යයෙන් වැඩි වෙලා තියෙන 115යි. ඊට පස්සේ non corporate tax පුද්ගලික ආදායම් බදු අවුරුදු ගානකට 2017 ඉඳලා 21 වෙනකන් average එක වැඩි වෙලා තියෙන්නේ වාර්ෂිකව 103යි. මේ පාර 360කින් වැඩි කරන්න හදනවා. VAT එක මම කියවනේ 170කින් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි කාලයක් තිස්සේ වාර්ෂිකව වැඩි වෙලා තියෙන සාමාන්‍ය 108යි. ඉතින් මෙවැනි අතාර්ථික බලාපොරොත්තු තමයි මේ ආදායම යටතේ ඔවුන් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ විශ්වාස කරන්න බෑ මේ බලාපොරොත්තු දැවැන්ත බදු ආදායම් යථාර්ථවාදී කියලා. හැමදාමත් වෙන්නේ මං කලින් පෙන්වුවා වගේ මේ අනාවැකි ටික බොරු වෙනවා. හරි, ඒ සාමාන්‍ය තත්ත්වය තුළ. නමුත් 2023 ව්‍යාපාර බිමටම මට්ටම් වෙලා, රස්සාවල් නැති වෙලා, ආර්ථික වර්ධනය මේ අවුරුද්දේ 9%, එන අවුරුද්දේ 4.5%. එහෙමනම් මේ කොච්චර යථාර්ථවාදීද පිළිගන්න පුළුවන්ද මේ ඉදිරිපත් කරලා තියෙන සුන්දර සිහිනවාගේ රජයේ ආදායම වැඩිවීම? හැබැයි එකක් කියන්න, අපි පිළිගන්නවා රජයේ ආදායම වැඩි විය යුතු බව. ඒක විවාදයක් නැහැ. අපි සමහර දේශපාලන පක්ෂ වගේ මෙතන ඇවිල්ලා කියන්නේ අවශ්‍යතාවයක් එතන නැහැ කියලා. අවශ්‍යතාවයක් තියෙනවා. 2019 බදු කපා හරිනකොට ඒ අවශ්‍යතාවය ගැන මේ දැන් කතා කරන කට්ටිය මොකද්ද කිව්වේ? අපි දිගින් දිගටම තර්ක කරා. එදා ඔබතුමාට මතක ඇති, අපි මේ මෙතන ඉඳලා කිව්වම් ඔය වැඩේ කරන්න එපා, රුපියල් බිලියන 600ක් නාස්ති කරලා දැම්මා. ඒ ගැන කතා කරලා වැඩක් නැහැ දැන්. හැබැයි සාධාරණත්වය තියෙන්න ඕනේ. මම එකක් පෙන්වන්නම් ගරු කතානායකතුමනි, මේ බදු රේඛාව සම්බන්ධයෙන් මම කැමතියි පෙන්වන්න ඉතාමත්ම කෙටියෙන්. මේ ආචාර්ය වෙනුර වෙලගෙදර කියලා පුද්ගලයෙක් කරලා තියෙන විශ්ලේෂණයක් සම්බන්ධයෙන්, මේ 2019, 2020, 2021 බදු රේඛාව, ඒ කියන්නේ ආදායමට සාපේක්ෂව මේ තියෙන්නේ 2019 මංගල සමරවීර මැතිතුමා කරපු බදු සංශෝධනයට අනුව කොයි ආකාරයට සමාජ සාධාරණත්වයක් එක්ක බදු වැඩි වෙන්නේ. මේ රතුපාටට තියෙන්නේ ඒක විනාශ කරලා දාලා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විශ්සගෙන ආපු සංශෝධනයට අනුව කොයි ආකාරයටද බදු රේඛාව ආවේ. දැන් බලන්න මේ කෙලින්ම මේ ෆිරි මේ මොකද්ද පිදුරු තලාගල වගේ ඉහළට යන බදු රේඛාව. හරි, එතකොට මෙතන සමාජ සාධාරණත්වයක මැද පන්තියට මේ හදටම මේ බදු වැඩිවීම වැදෙනවා. බලන්න තව එකක් මම මේක හැන්සාඩ් ගත කරනවා, සභාගත කරනවා, හැන්සාඩ් එකේ මේක දාන්න කියලා මම උතුමාගෙන් ඉල්ලනවා. මේ තමයි අමතර බදු බර 2023. මේ අමතර බදු බර බලන්න රුපියල් ලක්ෂයේ ඉඳලා රුපියල් ලක්ෂ 4ක් විතර හම්බ කරන කණ්ඩායම ගැන මම මේ අවස්ථාවේ කතා කරන්නේ. බොහෝ දෙනා මේ අරගල කරපු තරුණයෝ, IT එකේ වැඩ කරන තරුණයෝ, ඕන තරම් රැකියාවල් පිටරට තියද්දි මෙහෙ ඉන්න තරුණ තරුණියෝ, ඔවුන් ගැන මම මේ කතා කරන්නේ. බලන්න කෙලින්ම ඉහළට යනවා. ඊට පස්සේ රුපියල් මිලියන රුපියල් ලක්ෂ 7000ක් විතර හම්බුනායින් පස්සේ ඇත්ත වශයෙන්ම අමතර බදු බර අඩු වෙනවා. මොකද්ද මේකේ තියෙන සමාජ සාධාරණත්වය? අවසානයේදී මම ඔබතුමාට පෙන්වන්න කැමතියි මෙන්න මේ වගුව. බලන්න ගරු කතානායකතුමනි, මේ රතුපාටට තියෙන ලංකාවේ බදු රේඛාව, ඒක සංසන්දනය කරන්න අපේ අසල්වැසියන්ගේ බදු රේඛා සමග අන්න ඒ රටවල් වෙන් නම් අපිට කියන්න පුළුවන් සමාජ සාධාරණත්වයක් තියෙනවා කියලා. මේ 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 සංසන්දනයෙන් පේන්නේ සමාජ සාධාරණත්වය කියන දේ සම්බන්ධයෙන් කිසි විදියකටත් අවධානය යොමු නොකර බව. ඉතින් ගරු කතානායකතුමනි, මැදපන්තියේ ජනතාව මේ සම්බන්ධයෙන් අහන ප්‍රශ්න සාධාරණයි කියලා අපි විශ්වාස කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මුදල් කාරක සභාවේදී මහා භාණ්ඩාගාරයට කියන්න අපිට මේ පිළිබඳව විකල්ප ඉදිරිපත් කරන්න, කොයි ආකාරයටද මේ බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න පුළුවන් කියලා අපි ඒ යෝජනා ගේන බලාපොරොත්තු වෙනවා. අනිත් එක තමයි ගරු කතානායකතුමනි, ලාභාංශ බදු සියලු බදු 130ට වැඩි කරලා තියෙනවා. කමක් නැහැ, සමහර ශේෂ්ත්‍රවලට ගැහුවට කමක් නැහැ. හැබැයි ජනාධිපතිතුමා මොකක් කියලාද ඊයේ කතාව පටන් ගත්තේ? අපනයන අඩු වෙලා කිව්වා, ඩොලර් හිඟ වෙලා කිව්වා. එහෙනම් මට තේරෙන්නේ නැති ලොකු දෙයක් තියෙනවා කතානායකතුමනි. ඔබතුමාට තේරෙනවා නම් මට කියන්න. ඇයි දෙයියනේ එහෙමනම් අපනයන ශේෂ්ත්‍රයට 115ට තිබිච්ච බද්ද 130ට වැඩි කරේ? මොකද්ද මේක තර්කය? කරුණාකරලා මට කියන්න කවුරු හරි දන්නවා නම් මේක තර්කය මොකද්ද කියලා. විදේශ විනිමය ගේන තිරසර රැකියා නිර්මාණය කරන හරි ඒ ශේෂ්ත්‍රයට එහෙම බදු ගහන එක අසාධාරණයි. මොකද ඒකට හේතුව සමහර දේශපාලන හේතුන් මත 100%150% ආරක්ෂණයක් තියෙන ක්ෂේත්‍රවලටත් ගහන්නේ 130%. ආරක්ෂණය තියෙන 100%150% ආරක්ෂණය කරන ක්ෂේත්‍රයටත් 130%. ඇත්ත වශයෙන්ම ලෝකය ජය ගන්න කාර්යක්ෂමව මේ ක්‍රියාත්මක වෙන අපනයන ක්ෂේත්‍රයේ ආයතනවලටත් 130%. එතකොට ඕනම කෙනෙක්ට මේ පරස්පරය මං හිතන්නේ හොතට පේනවා. මේ බදු ප්‍රතිපත්තියෙන් අපනයන කර්මාන්ත කරුවා අධෛර්යමත් වෙනවා ගරු කතානායකතුමනි. ජනාධිපතිතුමා කියපු නව ආර්ථිකයේ ප්‍රධාන කාරණාව වෙච්ච මම කෝට් කරනවා, අපනයනය මූලික කරගත් තරකකාරී ආර්ථිකය මං කෝට් එක වහනවා, මේ බදු ප්‍රතිපත්තිය හරහා නිර්මාණය වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. අපි පිළිගන්නවා බදු නෙමෙයි ආයෝජකයන්ගේ මූලිකම නිර්ණායකය. හරි, ප්‍රතිපත්තිය නීති රෙගුලාසි දූෂණයෙන් තොරවීම. නමුත් මේ කිසිවක් නැතිකොට අපි මොකද්ද කරන්නේ? අපි මොකද්ද කරන්නේ? බලන්න අපේ වටේ තියෙන රටවල්, අපනයන කරුවට බංගලාදේශය ගහන්නේ 122.5%, ඇංගලුම්ලන් 112%, ඉන්දුනීසියාවේ 122%, වියට්නාමේ ඊයේ මහා ලොකුවට ගරු ජනාධිපතිතුමා කතා කරා. මමත් වියට්නාම ගැන දිගින් දිගටම කතා කරනවා. එතුමා නොකියපු සංඛ්‍යා ලේඛනයකුත් මම කියන්නම්කෝ. අපනයන සම්බන්ධයෙන් එතුමා පළතන ගත්තේ 1995. 1995 වියට්නාමේ අපනයනය කරා ඩොලර් බිලියන 3.5. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අභාවයෙන් පස්සේ ඔහු පටන් ගත්ත කර්මාන්ත ශාලාත් එක්ක 1995 අපි අපනය කරා ඩොලර් බිලියන 3.5. එක සමානයි. මේ ගිය අවුරුද්දේ අපි අපනයනය කරා ඩොලර් බිලියන 12.5. වියට්නාමේ අපනයනය කරා ඩොලර් බිලියන 336. අපනයනයෙන් ඔවුන් දිරිගැන්නුවා. ඔවුන් ඇඟලුම් වල ඉඳලා රේඩියෝ වලට ගියා, රේඩියෝ වල ඉඳලා ටීවී වලට ගියා, ටීවී වලින් කම්පියුටර් වලට ගියා, එතනින් ඉලෙක්ට්‍රොනිකස් වලට ගියා, ටෙලිෆෝන් වලට ගියා. අපි තාම කොහෙද ගියේ? 1995 ඉඳන් ඔය මතවාදය නිසා මෙතන හිටපු කට්ටියගේ මොකද්ද අපට අනේ ශේෂ්ත්‍රයට උනේ? කොහොමද අපට අනේ ශේෂ්ත්‍රේ වර්ධනය කරගත්තේ? ඉතින් මේ ප්‍රශ්න වලට මන් දන්නේ නැහැ මේ කට්ටිය දැන් ඔළුව හැප්පිලා වගේ අලුත් උත්තර දෙයිද කියලා. හැබැයි ගරු කතානායකතුමනි, කැසිනෝ වලට ගහපු බද්ද වැඩි කරේ නැහැ. 140ටම තියාගත්තා. හරි, 140ටම තියාගත්තා. කැසිනෝ වල ආදායම් බදු ගෙවනවා කියන්නේ මොන විහිළුවක්ද? හොයලා බලන්න මේ කට්ටිය කීයක් ගෙව්වද කියලා. ගරු නියෝජ්‍ය මුදල් ඇමතුමා ඒ ගැන හොයලා බලයි. ඩොලර් 100ක මේ ගේට්ටු බද්දක් තිබ්බා. ඒකවත් ගෙව්වේ නැහැ. අවුරුද්දට මිලියන් 500කට දැන් වැඩි කරා කියලා උජාරුවට කියනවා. අත වශයෙන්ම අපි යෝජනා කරන්නේ කැසිනෝ එකට 130 ආදායම් බදු 140 ආදායම් බදු මත නෙමෙයි, අඩුම ගානේ 130ක්වත් පිරුවටම මත ගහන්න ඕනේ. එහෙමයි ලෝකෙ හැමතැනම කැසිනෝ වලට බදු ගහන්නේ, ග්‍රොස් ගේමින් රෙවෙනියු කියලා. අනික් කාරණාව තමයි දේශපාලන හේතුන් මත ඇමතිවරයාට දෙන්න පුළුවන් SDP ඇක්ට් එකේ අතරේ අවුරුදු 25ක් වෙනකම් බදු සහන. හරි, මොනවද මේවායින් අපිට ලැබෙන රටට මොනවද ලැබෙන ප්‍රතිලාභ? මේ ගැන අපි ළඟදි ප්‍රශ්න කරා. අවුරුදු 17කට මොකටද එක කොම්පැනියකට ප්‍රතිලාභ දුන්නේ කියලා. කතානායකතුමනි, ගිය සතියේ අපේ මිත්‍ර ගරු රංජිත් සියඹලා පිටියේ මුදල් ඇමතිතුමා වැඩ බලන සභාගත කරලා ලියවිල්ලා. ඒක කිව්ව රුපියල් බිලියන 16ක සීනිබදු වංචාවක්, එහෙමත් නැත්නම් රටට ලැබිය යුතු ප්‍රමාණයක් නොලැබුණා කියලා. හරි, හැබැයි සත පහක් අය කරගන්න හැකියාවක් නැහැ කිව්වා. ඔහුගේ දක්ෂතාවය මත ඔහු හොයා බලපු නිසා කියලා තිබුණා. හරි, මට විනාඩි 6කින් නවත්තර. රුපියල් මිලියන 250ක් හොයාගන්න පුළුවන් කියලා ඒ ආදායම් බද්ද ගහලා. එහෙනම් ගරු කතානායකතුමා, මේ නීතිය මේක නීතිය වෙන්නේ කොහොමද? මේ නීතිය වෙනස් කරන්න ඕනේ නේද? බදු හරු අල්ලන්න ඕනේ නේද? බදු පරිපාලනයේ තියෙන දැවැන්ත අඩුපාඩු සකස් කරන්න ඕනේ නේද? මේ සම්බන්ධයෙන් මුදල් කාරක සභාවට අපි ඉදිරියේදී යෝජනා ගේන්න බලාපොරොත්තු වෙනවා. යම් විදියකට පුද්ගලික ආදායම් බදු සාධාරණය කිරීමෙන් යම් ප්‍රමාණයක් අහිමි වෙනවා නම් අර මලින් කලින් පෙන්නපු අපිට යෝජනා තියෙනවා නැවතත් ඒ වෙනුවට රජයට ආදායමක් කොහොමද ලබා ගන්න පුළුවන් කියලා. එක උදාහරණයක් පමණක් අපි දෙන්න. විශාල තැන්පතු තියෙන කට්ටියගේ මොකද රඳවා ගැනීමේ බද්ද පොලියට 105 ඉඳලා 110ට වැඩි කරෝතින්. මොකද ඒගොල්ලෝ කොහොමත් 130ක් ගෙවන්න ඕනේ. 105 ඉඳලා 110ට වැඩි කරෝතින් රඳවා ගැනීමේ බද්ද ඔය අසාධාරණ මැදපන්තියේ බදු වැඩි කිරීම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ නව ආර්ථික ප්‍රධාන කරුණු තුනෙන් එකක් තමයි, අනිත් එක තමයි ඩිජිටල් ආර්ථිකය. ශ්‍රී ලංකාව තුළ පරිභෝජනය කරන IT සේවාව තිබුණේ 100% බද්දට. දැන් ඒක 130ට වැඩි කරලා තියෙනවා. අනේ වන්ද කතානායකතුමනි, මට නම් තේරෙන්නේ නැහැ. මම පෙන්නුව කොහොමද බදු සාධාරණය කරගන්න කියලා. නමුත් ආණ්ඩුව කළ යුත්තේ සත්ත්ව වශයෙන් තමන්ගේ වියදම පාලනය කරගන්න එක. එහෙම නැතුව වියදමට සරිලන ආදායම කොහොම හරි හොයාගන්න එක නෙමෙයි. මේ විදියට ගියොත් මේ රට තවත් වැටේ. පොහුණු ශ්‍රමිකයන් රට දාලා යයි. වියදම පාලනය පිළිබඳ ඉතාම වැදගත් කාරණයක් තියෙනවා. මම කියන්න, මම තව එක වචනයක් කියන්න. ඔබතුමත් මේකට අවධානය යොමු කරන නිසා කෘෂිකර්මය ගැන මොකද ජනාධිපතිතුමා කිව්වේ? මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දුක් විඳිනවා පොහොර නැතුව. ඇත්ත වශයෙන්ම පොහොර සහනාධාරෙත් කපලා. මට ගාන මතක නැහැ බිලියන් 50 ඉඳලා බිලියන් 30කටද කොහෙද. වචන 2-3 කිව්වේ අර ත්‍රිලෝක ත්‍රිලෝක විජය පත්‍ර කතාවට ඇරෙන්න. ඔහු කිව්වා මේ කෘෂි භෝග පසු අස්වැන්න ගබඩා කරන්න හැකියාවක් නැහැ, ඒකට රුපියල් මිලියන 150ක් වෙන් කරන්න ඕනේ කියලා. හොඳයි, හැබැයි ජනාධිපතිතුමනි, ඔබතුමා හොඳටම දන්නවා අපි පටන් ගත්ත දඹුල්ලේ ප්‍රභාස්වර කියලා ලංකාවේ පළවෙනි උෂ්ණත්වය හා තෙතමනය පාලනය කරපු කෘෂි ගබඩාව 2019 නොවැම්බර් මාසේ සඳෙන් පස්සේ ඒක නැවැත්තුණා. ගරු ජනාධිපතිතුමනි, ඔය රුපියල් මිලියන 150 මට දෙන්න, මං හෙට ගිහිල්ලා මේ වැඩේ ඉවර කරන්නම්. මම ඔබතුමාට අභියෝගයක් කරනවා, පුළුවන් නම් ඒක කරන්න. මම අභියෝගේ බාර ගන්නවා, මං ඒක කරලා මාසකින් ඉවර කරනවා කියලා ඒ රුපියල් මිලියන 150 දෙන්න. හරි, ඒ නිසා ගරු මම කතාව අවසන් කරන්න සූදානම් වෙනවා. සියලු වියදමෙන් ගරු කතානායකතුමා, ණය ගෙවන්න තියෙන ප්‍රමාණය මහා විශාල ප්‍රමාණයක්. එදිනදා වියදම රුපියල් බිලියන 4600යි, පොලිය විතරක් රුපියල් බිලියන 2200යි. ඊට අමතරව ප්‍රාග්ධන මේ වාරිකය රුපියල් බිලියන 2200යි 2025යි. ඉතින් ගරු කතානායකතුමනි කතා කරපු නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපේ තියෙන ප්‍රධානම වියදම. අපි වියදම කපා හරින ගැන කතා කරනකොට මොකද්ද ප්‍රධානම වියදම? ණය පොලිය ගෙවීම. එතකොට රුපියල් බිලියන 2200න් රුපියල් බිලියන 2000ම දේශීය ණය පොලිය. දේශීය ණය පොලිය. එදා තිබුණේ මේ ආණ්ඩුව ගන්නකොට පොලිය 105යි. භාණ්ඩාගාර බිල්පත්වල ගිය සතියේ භාණ්ඩාගාර බිල්පත්වල මාස 3 පොලිය අවුරුද්දකට නිර්ණාණය කරන 133යි. මේක පිරමිඩ් ස්කීම් එකක් අරු කතා නැහැකටමනි. This is a Ponzi scheme. You cannot run a country paying 33% interest on a 3-month treasury bill. It cannot be sustained. Of course it cannot be sustained. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් ඉතාමත්ම දැඩි අවධානය යොමු කරන්න ඕනේ. මොකද තිරසරභාවය තියාගන්න නම් මේක ගැන ජනාධිපතිවරයා වචනයක්වත් කතා කරේ නැහැ. දේශීය ණය සම්බන්ධයෙන් මේක ප්‍රතිව්‍යුහගත කරනවාද? මොකද කරන්නේ? කොහොමද මේක අඩු කරගන්නේ? ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මීට වඩා වගකීම් සහගත මේ කතාවක් මේ 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 විවාදයේදී. මම අවසන් කරනවා කතානායකතුමනි. කපුටගේ කූඩුවේ කපුටගේ කූඩුවේ බිත්තර දාපු නිවැරදි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න බැරි බැරි ඔබතුමා ඔය වැටුන උගුලේ ඉඳලා බැරි බව මේ අයවැයෙන් අයවැයෙන් ඔප්පු වෙනවා කරු ගරු ජනාධිපතිතුමනි.
They told me it's a good UNP budget.
I told you that there are two sides to this one. Of course I did. There was good reform. I said that. Right now, I said that. I said it has good reforms. But what I am criticizing now is the other side of the coin about social protection, about social justice. So you talked about a social market economy. In a social market economy, you know there is political liberalism and economic liberalism. You did well on the economic liberalism side. I applaud you on that. All the reforms are good. But what about the political liberalism? What about the political freedom? What about justice? What about social equity, sir? You look at the reality on the ground. How many people are poor? You know that. Poverty was only 11% when Gotabaya Rajapaksa took office. Today, according to the World Bank, it is 27%. According to the Peradeniya University, it is 40%. Poverty has increased by threefold, Honorable Sir. We have to acknowledge that. So all what I am saying is, I agree that reforms are necessary. I agree government revenue must increase. But I also urge you to consider the fact that a lot of people are in absolute poverty, that they cannot spend enough to get 2,030 kilocalories a day, sir. You know that more than anyone else. ඉතින් ඒ නිසා මේ මම ඔබතුමා අපේක හොඳයි. මොකද මේකේ හේතුව අර මම අර කලින් කියපු කතාවේ හේතුව ආණ්ඩුවේ විශාල පිරිසක් ඉන්නේ කොහොම හරි තමන්ගේ බලය ආරක්ෂා කරගන්න ඕන කියලා. මොන ක්‍රමෙන් හරි රටට මොන වුණත් කවන්නේ මම පාර්ලිමේන්තුවේ മന്ത്രി වෙලා ඉන්න පුළුවන් නම් ඒක තමයි මට අවශ්‍ය කරන්නේ. මං ගැන තමයි හිතන්නේ. ඒ නිසා මේ ආණ්ඩුවේ අතතේ මේ රට ගොඩයයි කියලා බලන් ඊම කරුණා කළා මට සමා වෙන්න. මෙහෙම කිව්වට ගරු ජනාධිපතිතුමනි සීනක් හැටියට තමයි මම දකින්නේ. අපේ රටට අලුත් බලාපොරොත්තුවක් ඕනේ කතානායකතුමා. ඒ බලාපොරොත්තුවට අදිතාලම දාන අලුත් ජනවරමක් රටට අවශ්‍යයි කතානායකතුමා. ජනවරමක් අවශ්‍යයි ජනාධිපතිතුමා. ඔබතුමාට 21 වෙනි විස්සා සංශෝධනයේ මේ හැකියාව තියෙනවා මාර්තු මාසේ ජනවරමක් ලබා ගන්න. You know, you are a student of American politics. You have told this to me for the last so many years, decades, sir. Look in America, last week they had Senate elections, they had congressional elections on the same day. Why can't we do that here? Why can't we? Ayy apita bari satayakkat wedipura wiyadan karanna thuwa parliament mathiwarnaya tiyanna puluwa. Eka satayak wiyadan wenne na. E kohomada? Apita me 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 mako kiyala tiyena billion 10k laba dunna kiyala palak palana chandata. Salli tiyena. Ehema nan edaatama parliament mathiwarnaya pawaththanna bari ayi. Obathumata puluwanne parliamentwa visurwan. Man iwara karanawa. Idin e nisa අලුතෙන් පිහිටවන ආණ්ඩුවේ ජනතා ආශිර්වාදයෙන් මේ රට ගොඩ ගන්න අපිට පුළුවන්. ඔබතුමා ගැන චන්තයක් ගන්න වෙයි අපි කතා කරන්නේ ජනාධිපතිතුමා. ඔබතුමා ඉන්න. ඔබතුමා විවස්ථාවෙන් පත්වෙච්ච ජනාධිපතිවරයා. අපි විවස්ථාවට පිටින් වැඩ කරන්නේ නැහැ. අපි කියන්නේ අලුත් පාර්ලිමේන්තුවක් ගමු, අලුත් ආණ්ඩුවක් ගමු, ජනතාවට ඒ අයිතිය ලබා දෙන්න ජනාධිපතිතුමා ඔබට ඒ හැකියාව තියෙනවා. ඒකයි අපි කියන්නේ. ඒ අලුත් බලාපොරොත්තු ඒ සඳහා වූ ආර්ථික දැක්ම අපිට තියෙනවා. කරු මේ කතානායකතුමා ඉවරයි, විනාඩියයි. ඒ කණ්ඩායමත් අපිට ඉන්නවා, ඔබතුමා හැමදාම කියන කණ්ඩායමත් මේ පැත්තේ ඉන්නවා. ගරු ඔබතුමාටත් ලේසි කණ්ඩායමත් ඉන්නවා. ඒ නිසා ඒ සම්පූර්ණ වැඩපිළිවෙල මේ අපිට ඉදිරිපත් කරන්න අපිට කරන්න හැකියාවක් තියෙනවා. මම නැවතත් පෙන්වන්න කැමති, මම නැවතත් සභාගත කරනවා ඔගොස්තු මාසේ 9 වෙනිදා අපි ඉදිරිපත් කරපු මේ රට ගොඩ ගැනීමේ සමාජ වෙළඳපොළ ආර්ථිකයක වැඩපිළිවෙලකරු ජනාධිපතිතුමා මේ සමාජ වෙළඳපොළ ආර්ථිකයේ මේ සියලු විස්තර ඉදිරිපත් කළා දිනවා. එහෙමනම් මම අවසන් කරනවා. අපි විශ්වාස කරන්නේ සමාජ වෙළඳපොළ ආර්ථිකය, හරි, ආර්ථික නිදහස, වෙළඳපොළ තරංකාරීත්වය සහ දේශපාලන නිදහස, සමාජ සාධාරණය සහ යුක්තිය. ඒ නිසා දැනුව මත තාක්ෂණය මත පදනම් වෙච්ච ඉහළ තරඟකාරීත්වයක් ඇති දූෂණයෙන් තොර සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ගොඩනගන්න අපිට හැකියාවක් තියෙනවා. එහෙම කියමින් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් ජනාධිපතිතුමාට අපි ඉදිරිපත් කරපු යෝජනා සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා ඉල්ලමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.